අනුර කුමාර දිසානායකට.
ගරු කථානායකතුමනි,
ඔබතුමාට විනාඩි 24ක්
මෙම අවස්ථාව ලබා දීම පිළිබඳ ඔබතුමාට බෙහෙන් විසිතුවන්ත වෙනවා. විශේෂයෙන්ම අපි කවුරුත් දන්නවද, අපේ රටේ විශාල ආර්ථික අර්බුදයක් තිබෙනවා. ඒ අපේ රටේ කර්මාන්ත පද්ධතිය කඩා වැටීමකට භාජනයකට තිබෙනවා. අපේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අර්බුදයකට පත්කොට තිබෙනවා. සාමාන්‍ය ජනතාවගේ ජන ජීවිතේ විශාල කඩා වැටීමකට භාජනයකට තිබෙනවා. ඒ නිසා මේ ආර්ථික අර්බුදයේ හේතු කොටගෙන ආර්ථිකම තලයේ ගැටලු පමණක් නෙවෙයි, පොදුජනයාගේ සමාජ ජීවිත විශාල අර්බුදයක් නිර්මාණය වී තිබෙනවා. දැන් අපි මේ අර්බුදයෙන් ගොඩ එන්න මාවතක් සෙවිය යුතුයි. ඒක විවාදයක් නැහැ. හැබැයිම මාවතේදී අපි හිතන්නේ ආණ්ඩුවකට පමණක් තනිවම මේ කළ හැකි කියලා. මේකට ආණ්ඩුව, අපේ රටේ පෞද්ගලිකාංශයේ ගොවි ජනතාව, ධීවර ජනතාව, ඒ වගේම විදේශගත ශ්‍රී ලාංකිකයන්, මේගොල්ලෝ ඔක්කොම ඒකාබද්ධව අවුරුද්දක් දෙකක් තුනක් පොර බැදුවොත් මේ අර්බුදයෙන් ගොඩ එන්න පුළුවන්. හැබැයි මේ ඔක්කොම ඒකාබද්ධතාවයකට පත් කරන්නේ කොහොමද? මේ ඔක්කොම නිසි ඒකාබද්ධතාවයකට ගේන්න නම් අනිවාර්යයෙන්ම ජනතාවගේ කැමැත්තෙන් පාලනය පිහිටිය යුතුමයි. ජනතාවගේ නව ජනවරමකින් පාලනය පිහිටෙව්වොත් ඒ ජනතාව නිශ්චිත වශයෙන් අවුරුද්දක් එකහමාරක කාල පරිච්ඡේදයක් ඒ ආණ්ඩුවට මේ ප්‍රශ්නේ විසඳීම සඳහා ලබා දෙනවා. දැන් මේ පාලනේ ජනවරමක් සහිතද? දැන් අපි දන්නවා අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන වගන්ති අතර බලවත්ම වගන්තිය තමයි හතරවෙනි වගන්තිය බලවත්. මොකද හතරවෙනි වගන්තිය නිරන්තරයෙන්ම සැලකිලිට භාජනය කරන්නේ තුන්වෙනි වගන්තිය හා සම්බන්ධ කරමින්. ඒක මෙහෙම කියනවා. 4A රටේ ආරක්ෂාව ඇතුළුව ජනතාවගේ විධායක බලය ජනතාව විසින් තෝරාපත් කරගනු ලබන ජන රජයේ ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කළ යුතු වේ. රටේ ආරක්ෂාවත් රටේ විධායක බලයත් ජනතාව විසින් තෝරාපත් කරනු ලබන ජනාධිපතිවරයෙක් විසින් කළ යුතුය. හැබැයි මේ ජනාධිපතිවරයා ජනතාව විසින් තෝරාපත් කරගෙනනේ 40 වෙනි වගන්තියේ තියෙනවා ජනාධිපති ධූරයේ පුරප්පාඩුවක් ඇති වුණොත් මේ පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයෙක් පත් කරන්න. හැබැයි බලවත්ම වගන්තිය සඳහන් කොට තිබෙනවා ජනතාවගේ ජනවරමකින් තෝරාපත් කරනු ලබන ජනාධිපතිවරයෙකුට තමයි මේ රටේ ආරක්ෂාවත් ජනතාවගේ විධායක බලයත් හෙබිවීම බලය තිබේ.
Order please, Deputy Speaker will take the chair now.
ඒ පැත්තෙන් බැලුවොත් ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මෙම ජනාධිපතිවරයාට ජනවරමක් නැහැ. ඒ වගේම ගත්තොත් මේ ආණ්ඩුව 2020 පාර්ලිමේන්තුවේ එතෙක් ලබාගත්තු වැඩිම මන්ත්‍රීවරු සංඛ්‍යාව ලබාගත් සමානුපාතික ඡන්ද ක්‍රමයට. ඒ ඡන්ද ප්‍රමාණය ලබා ගැනීම සඳහා ප්‍රධාන දේ වුණේ මොකද්ද? රනිල් වික්‍රමසිංහට එරෙහිවීම, ඔහුගේ ආණ්ඩුවට එරෙහිවීම, ඔහුගේ බැඳුම් කර වංචාව, ඔහුගේ ආණ්ඩුව කාලේ සිද්ධ වූ පාස්කු ප්‍රහාරය, ඒ වගේම හම්බන්තොට වරායේ විකිණීම ආදී. එමුනා රනිල් වික්‍රමසිංහට එරෙහිව ලැබුණු ජනවරමකින් රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවක් හදන්නේ කොහොමද? ඒ පැත්තෙන් බැලුවත් මේක ජනවරමට පටයන. තුන්වෙනුව ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මේ අයවැලේකනේ අඩංගුව දෙස බැලුවොත් පහුගිය ජනාධිපතිවරණ දිසා හා මහමැතිවරණයේ පොදුජන එක්සත් පෙරමුණ විසින් ජනතාවට දෙන ලද එකගතාවයන්ට ප්‍රතිපක්ෂ අයවැලේකනයක් මේක. තමුන්නාන්සලා ඉදිරිපත් කළ ලද සෞභාග්‍ය දැක්ම වැඩපිළිවෙලට මුළුමනින්ම හාත්පසින් තියෙන අයවැලේකනයක් මේක. එනිසා ජනතාවගේ ජනවරමට ප්‍රතිපක්ෂ අයවැලීකණය. ඒ විතරක් නෙවෙයි ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ඊයේ මා දැක්කා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමේ ප්‍රධානියා ප්‍රකාශයට පත් කළා තිබුණා ඔවුන් සහාය දෙන්නේ රජයකට නෙවෙයි ජනතාවකට. හැබැයි ජනතාව තුළ මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේදී ඉදිරියට යාම දෙති අර්බුදයන් වැඩපවත්වා ගැනීම සඳහා ජනතාවගෙන් ජනවරමක් ඕන කියලා. ඒ නිසා මේ අර්බුදයෙන් ගොඩ එන්න අනිවාර්යෙන් ජනතාවගෙන් ජනවරමක් අවශ්‍යයි. එහෙම නැතුව ලෝකෙ කිසි රටක් කඩාවැටපු අය, කඩාවැටීමේ දායක වූ අය, ඒ තීන්දුව తీරන වලට හවුල් වූ අය, ඒ කිසිවෙක් කවදාවත් රටක් ගොඩ අරගෙන නැහැ. ඒ නිසා නව ජනවරමක් අවශ්‍යයි. ඒ විතරක් නෙවෙයි ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මේ ආණ්ඩුව මොකද්ද? වැඩබද්ද 108 කරනකොට අප්පුඩි ගහනවා. දැන් 15 කරනකොටත් අප්පුඩි ගහනවා. ඒ වගේම රාජ්‍ය සේවක විශ්‍රාම යාමේ වයස හැටපාකරනකොට තප්පුඩි ගහනවා. හැටකරනකොට තප්පුඩි ගහනවා. හම්බන්තොට වරායවැනි ආයතන විකුණපුව පවර ගන්නවා කියනකොටත් අනුමත කරනවා. විකුණන්න ඕන කියනකොටත් අනුමත කරනවා. රාජ්‍ය සේවය බඳවාගත යුතු කියනකොටත් අනුමත කරනවා. රාජ්‍ය සේවය බඳවාගත්තු අය අයින් කරන්න ඕන කියනකොටත් මේක අනුමත කරනවා. දැන් තමුන්වංශී ලමාර මිනිස්සුන් යන්නේ. පුදුම මිනිස්සු කණ්ඩායමක් නේ. අනුමත කරේ නැත්තම්. ඒකට අනුමත කරන්නේ නැතුව ඉන්න තැනද? ඒ කියන්නේ වැඩ බද්ද අට කරනකොටත් අනුමත කරනවා, 15 කරනකොටත් අනුමත කරනවා. විශ්‍රාම යාමේ වයස නේද? වැඩි කරනකොටත් අනුමත කරනවා, අඩු කරනකොටත්. මොකද්ද මේ වෙලා තියෙන තමුන්වංශීලට? එනිසා තමුන්වංශීල කිසි ප්‍රතිපත්තියක් නැති, සැක් දැක්මක් නැති. ඔහේ බලය පවත්වාගෙන යාම සඳහා පමණක් අරමුණු කරගත්තු කණ්ඩායමක්. අන්න එවැනි කණ්ඩායමකට පුළුවන් ද මේ වැනි අර්බුදකින් ගොඩ එන්න? කිසි දැක්මක් නැති, ස්ථාවර ප්‍රතිපත්තියක් නැති අඩුම තරමේ ගිය අවුරුද්දේ නොවැම්බර් මාසයේ අයවැය ලේකම් ඉදිරිපත් කරනකොට ඕනතරම් දත්ත තොරතුරු ඇතුලේ පුරෝකථනයක් තිබුණා. මේ අවුරුද්දේ මොකද්ද සිදුවිය හැකි කියලා අඩුම තරමේ තමුන්වංශලා කිව්වේ මොකද්ද? මේ රටේ අර අමුතු සත්වේ, මුල හතක් තියෙන සත්වේ තමයි මේ අයවැය ලේකම් ඉදිරිපත් කරන්න කිව්වා. හැබැයි අඩුම තරමේ අයවැය ලේකණය අවුරුද්දක කාලයක්, ඒක තිබුණා 2025 සලසුම්, 2030 සලසුම් තිබුණා. 2025 30 නෙමෙයි, අඩුම තරමේ මාස 10ක් තියාගන්න බැරි අයවැය ලේකණයක් ඉදිරිපත් කරේ. මේකට තමුන්වංශලාගේ දැක්ම. ඒ නිසා කිසිදු ගැඹුරු අධ්‍යයනයක් නැති, ගැඹුරෙන් මේ ප්‍රශ්න දිහා බලන්න සූදානම් නැති, සැබවින්ම ජනතාව මුහුණ දෙන ගැටළු පිළිබඳ සංවේදීතාවයක් නැති, ඔහෙ පාවෙන මිනිස් පුළුට ටිකක් ඇවිල්ලා රට පාලනය කරනවා. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අනිවාර්යයෙන්ම ජනතාවට නව අවස්ථාවක් ලබා දිය යුතුයි. එයි. මේ අර්බුදේ සරල නැහැ කියන තැන. දැන් මේ ඉදිරිපත් කරපු අයවැය ලේකම් දිහා බැලුවොත් රජයේ ආදායම අපේක්ෂා කරන්නේ බිලියන 296යි. රජයේ වියදම ඇස්තමේන්තු කළා තිබෙනවා බිලියන 4427ක්. ඒ කියන්නේ දෙගුණයකට වඩා වැඩි වියදමක් ආණ්ඩුවට තියෙන ආදායම මහ සාපක් සංසන්දනය කළ බලපුවා. මාදක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් තමගේ වාර්තාවෙන් ඉදිරිපත් කරනවා. මේ වසරේ ආර්ථික වර්ධන වේගය ඍණ 8.7 දක්වා අඩු වෙන බව. හැබැයි තමුන්වංශලගේ උපකල්පනයන් තිබෙ කොහොමද? තමුන්වංශල එක වෙලාවකට කිව්වා අර කළු සල්ලි සුදු කරන පනත ගෙනාවාම මේ ආර්ථික නගල එනකොට 60ට හැටි. ඊට පස්සේ පෝට් සිටියට බදුසහන දෙනකොට කිව්වා මේ ආර්ථික අර්බුදේ සමනය වෙනවා කියලා. ඒක මහාචාර්යවරයෙක් මම දැක්ක පහුගිය අප්‍රේල් මාසේ කියනවා. සැප්තැම්බර් වෙනකොට රට අපේ ඉන්න රංජිත් මහාචාර්යතුමා නේද, මේ සැප්තැම්බර් මාසේ වෙනකොට රට විශාල ප්‍රබුද්ධ නේද, විශාල ආර්ථික නැගීමක් සිද්ධ වෙනවා. ඒව මහාචාර්යවරුත් මේ රට පාලනය කරන. මොකද්ද මේ වෙලා තිබෙන්නේ? ඒ නිසා ගැඹුරු දැක්මක් නැති, අර්බුදේ පිළිබඳ හැඟීමක් නැති පාලකයන්ට මේ රට ගොඩ ගන්න බෑ. ඒ විතරක් නෙවෙයි, අනිත් පැත්තෙන් ගත්තොත් ගරු නියෝජක තානායකතුමනි, විශේෂයෙන්ම මේ අර්බුදේ විශාල පංගුවක් අද ණය උගුලේ හිර වී තිබෙනවා. හැබැයි කවුරුත් කතා කරන මේ ණය උගුලේ ප්‍රධානම පංගුව මොකද්ද? ජාත්‍යන්තර බැඳුම් කරාරා ණය ගැනීම. ඒ ණය ගන්න පටන් ගත්ත අපි 2007. 2007 ඉඳන් 2015 දක්වා ජාත්‍යන්තර සුරි බැඳුම් කර විකිණීමෙන් අපි අරන් තිබෙන්නේ ඩොලර් බිලියන 3.5යි. හැබැයි 15 ඉඳන් 19 වෙනකොට ජාත්‍යන්තර සුරි බැඳුම් කර විවෘත වෙළඳපොලෙන් අපි ඩොලර් බිලියන 12ක් ණයක් ගත්තා. හම්බන්තොට වරාය විකුණලා ඩොලර් බිලියන 1.1ක් ගත්තා. ඒ වසර 4.5 ඇතුළත ඩොලර් බිලියන 13 මුදල් ලෙස උපයාගෙන තිබෙනවා. මොකද සිදු වී තිබෙන්නේ? ඩොලර් බිලියන 13ක් මොකද සිද්ධුනේ කියලා මේ පාර්ලිමේන්තුවට කියන්න ඕන. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ අර්බුදය අද මේ අයවැය ලේකම් මුළුමනින්ම පදනම් වී තිබෙන්නේ ජනතාව මත නැවත නැවත බරපටවමින් මේ අර්බුදයෙන් ගොඩ එන්න පාරක් හොයන එක. හැබැයි මම දැනගන්න කැමතියි මේ අර්බුදයේ මේ තත්වයට හෙළනද කණ්ඩායම් වලට තමුන්වංශලා ගන්න තීන්දුව මොකද්ද? 1997 දී තායිලන්තේ බාත් මුදල් ලේකකේ ඩොලරයට සාපේක්ෂව මැයි මාසේ විශාල කඩාවැටීමකට භාජනය වුණා. මොකද සිද්ධ වුණේ? ඒ වෙලාවෙට මහ බැංකු අධිපතිවරයාට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවක් දාලා හිරේ දැම්මා. එහෙම කරන්න ඕනේ නැද්ද? අද මාදක සබ්රි මුදල් අමාත්‍යවරයා හිටපු මෙතන කතා කරලා කියනවා ජනවාරි මාසේ ඩොලර් මිලියන 500 ගෙව්වේ ඇයි කියලා අපෙන් අහනවා. හරිද? අහනකොට එතුමා කියනවා ඔව් ඒකේ වෙන යටිවම නමක් තිබුණා කියලා. දැන් මේ අමාත්‍යවරයෙක් කියනවා ජනවාරි මාසේ බැඳුම් කරේ සම්පූර්ණු ඩොලර් මිලියන 500 ගෙව්වේ යම් යටිවම නමක් ඒක ඇතුලේ තිබුණාද කියන සැකය අමාත්‍යවරයා කියනවා. හරිද? හැබැයි ජනවාරි මාසේ මොකද කිව්වේ? ජනවාරි මාසේ කිව්වේ අපි ණය ගෙවන්න පුළුවන් රටක් ඔන්න කවුරුත් අප්පුඩි ගහන්න අපි ඩොලර් මිලියන 500 ගෙව්වා කියලා තමයි උජාරු වෙන්නේ. දැන් මම මොකද මේ පරස්පරය? ජනවාරි මාසේ කියන ඩොලර් මිලියන 500 ගෙවීම ආර්ථික විශාල වර්ධනයේ හොඳ පියවරක් කියලා. දැන් සබ්‍රිය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියනවා එදා ගෙව්වේ ඇයි කියලා අපි දැන් හොයන්න ඕන කියලා.
එනම් මේ විනාශයට වගකීවතුන් වන්දිකවන්න ඕනේ ඉස්සරලා. ජනතාව කැපකිරීම කරන්න නම්, ජනතාව මේක දරා ගන්න නම්, ජනතාව මේ අර්බුදයෙන් ගොඩ එීම සඳහා මැදිහත් වෙන්න නම් අනිවාර්යෙන් මේ අර්බුදයේ ස්වභාවික ව්‍යසනයක් නොවේ. මේ අර්බුදයේ මේ පාලක කණ්ඩායම විසින් නිර්මාණය කළ අර්බුදය. ඒක විශාල පංගුවක් රණිල වික්‍රමසිංහ අතේ තියෙනවා. ඒක විශාල පංගුවක් මේ ආණ්ඩුව අතේ තිබෙනවා. මේ කෙටි කාලය තුළද. ඒ නිසා මේ අර්බුදයෙන් ගොඩ එනවා නම් ජනතාවට විශ්වාසයක් හදන්න ඕන. මේ අර්බුදයට ඇති කරන ලද කණ්ඩායමට නිසි දඬුවමක් ලබා දිය යුතුයි. අජිත් කුමාර් කබ්‍රාල්ට, දෙසිල් රාජපක්ෂලාට, මහජනක ධන කෝටි ප්‍රකොට ගණන් හොරකම් කරපු මහා පරිමාණ දූෂිතයන්ට ගරු නියෝජකතානායකතුන් දඬුවමක් දෙන්න ඕනේ නැද්ද? දැන් කතා කරනවා යාලංකා විකුණන්න ඕන කියලා. හැබැයි යාලංකාගේ ධනේ මොනතරම් කෝටි ප්‍රකොට ගණන් නාස්ති කරාද? එහි සභාපතිවරයා මහින්ද රාජපක්ෂ මහත්මයාගේ මස්සිනා දාගෙන වෙනම සිංගප්පූරුවට ෆ්ලයිට් ගෙන්න ගත්තා තමන්ට පැයක් ඉන්න බැරුව එයාපෝට් එකේ. ඒ වගේම 2014 තමන් රාජපක්ෂ මහත්මයාගේ ගෙදර එයා ලංකාවේ අධ්‍යක්ෂ මණ්ඩල රැස් වෙලා ප්‍රංශයේ ආවාස 8ක් මිලදී ගැනීම සඳහා ගිවිසුමක් අත්සන් කරා. ඒ ගිවිසුමෙන් පසුව ඒ වෙලාව විට ප්‍රධාන විධායක උන්දාර කපිල චන්ද්‍රසේනගේ account එකට ඩොලර් මිලියන 2ක් වැටුණු බව එක්සත් රාජධානි එංගලන්තයේ මහා අධිකරණයෙන් එළියට අවිලා තිබෙනවා. ඩොලර් මිලියන 2ක් කපිල චන්ද්‍රසේනගේ account එකට ලැබුණු බව ආවාස මිලදී ගැනීම පිළිබඳව රොසේක cancel කරනවා. cancel කරන්න පහුගිය යාපාලන ආණ්ඩුව ඩොලර් මිලියන 108ක් ගෙවන cancel කරන්න cancel කරන්න එක චරිත රත්වත් එව්වේ තමගේ සහෝදරයාට එක SMS එකයි do it කියලා. මෙහෙමයි cancel කරේ. එඳද යාලංකා එවිතරක් නෙවෙයි. යාලංකාවක තිබුණා Emirates අතේ 2018 පෝරගත්තේ. දැන් නිමල් සිරිපාල කියන කෝටි 45 පාඩු කියලා. මහා භාණ්ඩාගාරයේ මහජනයාගේ ධනය කෝටි 45ක් විනාශ වෙන්න හේතු පාදකුනේ කවුද? ඒවට දඬුවම් දෙන්න ඕන යාලංකා කලවි කිරීමට පෙර. තෙල් සංස්ථාව. තෙල් සංස්ථාවේ ප්‍රශ්නේ මොකද්ද? තෙල් සංස්ථාවේ හෙජින් ගිවිසුමෙන් පාඩු කෝටි 8000යි. හරිද? හෙජින් ගිවිසුම් පිළිබඳ කැබිනට් මණ්ඩලයට ගිහිල්ලා හෙජින් ගිවිසුම් පිළිබඳ පත්‍රිකාව ඉදිරිපත් කළ අජිත් කුමාර් කබ්‍රාල්. බාලතල් ගේනකොට අමාත්‍යංශ මෙහෙ සුසිල් ප්‍රේමජයන්ත. ඒ වගේම ගත්තොත් අපි දන්නවා. හරිද? ගිවිසුම අගහපු ගිවිසුම වෙනස් කරා. තෙල් නැව පටවන එකයි තෙල් බාන දිනේ අතර කාලය තුලද ආරම්භක දිනේ මැද දිනේ බාන දිනේ දින තුනේ මිලවල සාමාන්‍යයගේ ගත්තා. ගිවිසුම වෙනස් කරා මොකද්ද? තෙල් විකුණන අයගේ කැමති දින තුනක් තෝරාගෙන ඒකෙන් සාමාන්‍යයගේ මිල තීරණය කරන්න කිව්වා. එහෙමයි තෙල් සංස්ථාව වැඩ කරේ. මහජනයාගේ කෝටි ප්‍රකොට ගණන් අද තෙල් සංස්ථාව නාස්ති කළා තිබෙනවනම් පාඩු ලබලා තිබෙනවනම් ඒවා පිටිපස්සින් ඉන්න දේශපාලකයෝ ඒවට වග කියන්නේ නැතුව තෙල් සංස්ථාවක් ගැන කතා කරන්නේ. ඒ විතරක් නෙවෙයි රාජ්‍ය සේවකයන් ගැන කතා කරනවා. ගරු නියෝජක කතානායකතුමනි. දැන් මේ පිරවේ කවුද? අදත් කොළඹ වරායට මාතර ඉඳන් හයිවේ එකේ බස් පහක් එනවා. එයි වරාය මත හම්බ මාතර ඉන්නකොට. අද කුලියපිටිය ඉඳන් ඉසුරුපාවයට බස් දෙක තුනක් එනවා. එයි අධ්‍යාපන මත ඉසුරු කුලියපිටිය ඉන්නකොට. රත්නපුරේ ඉඳන් විදේශ සේවා නියුක්ති කාර්යාලයෙන් බස් දෙකක් එනවා. එමෙතිනි රත්නපුරේ වෙනකොට. මොකද මේ වෙලා තිබෙන්නේ? මේවා පිරවේ අපිද? මේවා පිරවේ අපිද? අද කියනවා රාජ්‍ය සේවය ලොකුයි. ලක්ෂ 10ක් වැඩි භාගයක් අඩු කරන්න පුළුවන්. පිරවේ කවුද? චන්දකාලේ ෆෝම් කොළ වැදුවා. හම්බන්තොට වරායට රස්ස දෙන්නම් කියලා. චන්දකාලේ ෆෝම් කොළ වැදුවා මාතර කමුණාසේ දන්නවා. ෆෝම් කොළ වැදුවද නැද්ද? මට කියන්න. නියෝජක කතානායකතුමා. හම්බන්තොට වරාය රස්ස දෙනවා කියලා ෆෝම් කොළ වැදුවා. හරිද? මෙහෙමයි චන්දකාලේ තමුණාසේ. දැන් අවිල කියන රාජ්‍ය සේවක බරයි වැඩි බර වෙලා තියෙන කොහින්ද? විශ්වවිද්‍යාලවල අධ්‍යයන කාර්ය මණ්ඩල හිගයි. අනධ්‍යයන කාර්ය මණ්ඩල පුරවලා තියෙනවා. තනකොළ කපන්න තියෙනවා. කාණු සුද්ධ කරන්න ඉන්නවා. අනධ්‍ය කාර්ය මණ්ඩල වැඩි. ඇයි? ඒගොල්ලෝ තමයි පෝස්ට් ගහන්න ඉන්නේ. ඒගොල්ලෝ තමයි කැන්වස් ගන්නේ. සමහර අය රස්ස වික්ක ගරු කතාන නියෝජක කතානායකතුමනි. සල්ලි වලට ආණ්ඩුව රස්ස දුන්නේ. එහෙනම් මේ රාජ්‍ය ආයතන පිරවේ කවුද? දැන් කියන රාජ්‍ය ආයතන වල සෙනග වැඩි, පුරවල වැඩි. ඒවා කරේ තමුන්නාන්සල මේ දේශපාලන සංස්කෘතිය. ඒ විතරක් නෙවෙයි. දැන් රනිල් වික්‍රමසිංහ මහත්මයා මේක දිගටම කියනවා. මම දැනගන්න කැමති තුමගේ මේ මාධ්‍ය ඒකකේ දැන් පිහිටවලා තියෙනවා. අධ්‍යක්ෂවරු කීයක් ඉන්නවද? මම එකින් එක කියන්නම්. ඇන්ඩ්‍රෝ සොලමන්ස් නෑ සමාන සොලමන්ස් ජනාධිපති උපදේශක 160,000 තෙලුවි. හරිද? ඊට පස්සේ වාහනය. ඊළඟ මම කියන්නම්. ධනුෂ්ක රාමනායක ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්. ඊළඟ VMAN මහත්මිය අධ්‍යක්ෂක මාධ්‍ය. ඊළඟ පියසේන මහතා අධ්‍යක්ෂක මුද්‍ය මාධ්‍ය. ඊළඟ කරුණාරත් මහත්මයා අධ්‍යක්ෂක මාධ්‍ය. ඊළඟ විජය බණ්ඩාර මහත්මයා අධ්‍යක්ෂක මාධ්‍ය. ඊළඟ පියසේන දිශානක මහත්තයා අධ්‍යක්ෂක එඩිටෝරියල්. ඊළඟ මාතරගේ මහත්මිය අධ්‍යක්ෂක සංනිවේදන. සුරංග මහතා අධ්‍යක්ෂක මාධ්‍ය. හෙට්ටිය සමයින් රාජපක්ෂ මහත්මයා අධ්‍යක්ෂක සම්නිවේදන ජයසිංහ මහත්මයා අධ්‍යක්ෂක ඩිජිටල් ඒකනායක මහත්මිය අධ්‍යක්ෂක නවමාධ්‍ය ජිනදාස මහතා අධ්‍යක්ෂක ඩිජිටල් ජයසිංහ මහත්මයා සමයින් බණ්ඩාර මහත්මයා අධ්‍යක්ෂක විදුලි මාධ්‍ය චන්දිමාල් මහතා අධ්‍යක්ෂක ඡායාරූප හරිද ඊට පස්සේ ගුණවර්ධන මහතා අධ්‍යක්ෂක ඡායාරූප නිර්මාණශීලී ඡායාරූපකරණේ හරිද මේ මොනවද පුරවලා තියෙන්නේ කොඩිතුවක්ක මහතා අධ්‍යක්ෂ විදුලි තහ මෙහෙයුම් හරිද ඊට පස්සේ මේ ඔක්කොටම 80000 වාහනේ තෙලු දෙනවා දැන් තමුනාසල කියන රාජ්‍ය සේවය නුවර ගිහිල්ලා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා කියනවා වැඩ කරන්න නැතේ ගෙදර යන්න කියලා මාධ්‍ය ඒකක අධ්‍යක්ෂවරු කීයක් ඉන්නවද නියෝජ්‍ය අධ්‍යක්ෂකරු ඒ වගේම නේද අධිකාරි මහත්මිය ජගනාද මහත්මිය අධිකාරම්ගේ මහත්මිය ජයවර්ධන මහතා කොඩිකාර මහතා හරිද අංජනා මහත්මිය අල්විස් මහතා විතානගේ මහතා හරේන්ද්‍ර මහතා ප්‍රනාන්දු මහතා නියෝජ්‍ය අධ්‍යක්ෂකරු ඒ විතරක්ද ඡායාරූප ශිල්පීන් කී දෙනෙක් ඉන්නවද හරිද ඡායාරූප ශිල්පීන් 1 2 3 4 5 6 7 8 වීඩියෝ සංස්කරණ ශිල්පීන් 1 2 3 4 මාධ්‍ය සහකාරවරු 1 2 3 4 5 6 මොකද මේ වෙලා තියෙන්නේ කියන්න පුළුවන් නම් ජනාධිපතිතුමා මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියන්න තමගේ මාධ්‍ය ඒකකයේ කොච්චර පිරිසක් ඉන්නවද මොකද ඒගොල්ලන්ට පැවරී තිබෙන ඩියුටි දැන් මාසිකවමකට ආසන්න කාලයක් ගත වී තිබෙනවා ඒ කාලය ඇතුළත ඒ නිලධාරීන් කරනද කාර්යභාරය කුමක්ද ඔවුන්ට ගෙවන වැටුප ඔවුන්ට ගෙවන දීමනත් එක්ක ඔවුන්ගේ කාර්යභාරයට පිළිවන් සැහිණුපත් වෙනවද යන්න නැත්තම් ගෙදර යවන්න දැන් එතුමා කියනෝනේ රාජ්‍ය සේවකයන් ගෙදර යවන්න ඕන කියලා මතක තියාගන්න රාජ්‍ය සේවකයන් ඔක්කොම එකතුලා ගෙදර යවපු කෙනා අයියා හරිද එයා ඇවිල්ලා කියන රාජ්‍ය සේවකයන් ගෙදර යවන්න ඕන හැබැයි මොකද වෙලා තිබෙන්නේ අද ජනාධිපති ලේකම් කාර්යාලේ පුරවන විදිය බලන්න. ඇවිල්ලා රටට මේවා කියන්න එපා. ඊට පස්සේ කරුණ නියෝජක තනායකතුමනි ඊළඟ කෙනා රාජ්‍ය සේවයේ විදුලි කාර්ය වාහන ඉලෙක්ට්‍රික් වාහන උපයෝග කරගෙන යනවා කියන. හොඳයි. හැබැයි අපේ රටේ ඉලෙක්ට්‍රික් වාහන තිබුණා 2015 16 17 කාලේ. ඉලෙක්ට්‍රික් වාහන පිළ විශාල ඉල්ලුමක් වාහන පාරේ ගියෝ වාහන හත අටක් අපිට මුණ ගැහෙනවා. බොහෝයකට පෙළඹුමක් තිබුණා. සමහර සමාගම් චාර්ජින් සෙන්ටර් දාන්න සලසුම් කළද බොරැල්ලේ නුවර මමදන චාර්ජින් සෙන්ටර් දාන්න තිබුණා මොකද සිද්ධ වුනේ 2017 අයවැලේකනේ හරිද විවිධ වාහන සමාගම් එක එකතු වෙලා රවි කරුණානායක ඉලෙක්ට්‍රික් වාහන වලට බද්දක් ගැහුවා බද්ද ගාපු නිසා මොකද වුනේ ඉලෙක්ට්‍රික් වාහන වල ආපු ඒ ගමන් ඒ ප්‍රවණතාවය මුළුමනින්ම කඩවෙටුණා කඩවෙටලා අවසන්දි මොකද වුනේ ගත්තොත් ඉලෙක්ට්‍රික් වාහන වැඩක් නැතනකට පත් කරා දැන් ආයෙ කියන ඉලෙක්ට්‍රික් වාහන ගේන්න හරි ඉලෙක්ට්‍රික් වාහන ගේන්න කොහොඳයි රාජ්‍ය රදනේ කොහොඳයි හැබැයි මම දැනගන්න කැමති පෞගේදා රනිල් වික්‍රමසිංහ මහත්මයාගේට අලාභ හරිනවා අපි කවුරුත් එක අනුමත කරන එක හෙලා දකිමු හැබැයි දැන් CID එක වார்த்தාවක් ඉදිරිපත් කරා කොටුවේ මහේස්ත්‍රාත්තු ගෙදරට සහ වාහනයට සිදු අලාභ හානිය රුපියල් මිලියන 205යි කියලා ගෙදරට සහ වාහනයට සිදු අලාභ හානිය මිලියන 205යි හැබැයි මිලියන 205න් මිලියන 14යි නිවසට වාහනිය මිලියන 191යි වාහනයට උණු වාහනිය එතකොට 19 කෝටි 16 ලක්ෂ 19 කෝටි 10 ලක්ෂයක් ගරු කතානායකතුමනි වාහනයේ සිදු වූ අලාභ හානි එන වාහන කොතරකද අලාභ හානිය කෝටි 19 ඉන වාහන කොතර වටිනවද මම අහන්නේ එච්චරයි හරි මම අහන්නේ තමුනාසල එතකොට ජනතාවට කියන ඉලෙක්ට්‍රික් වාහන හැබැයි අගමැතිවරයාගේ වාහනේ මිලියන 191යි මත තබා ගන්න අලාභ හානි ද වටිනාකම කොතරද මේ අය දවිල මේ රට කොට නැගින් පිළිබඳව සරල ජීවිත පිළිබඳව ජනතාවගේ නාස් ආණ්ඩුවේ රාජ්‍ය මුදල් නාස්‍ය පිළිබඳව ජනතාවගේ අකාර්යක්ෂමතාව පිළිබඳව කතා කරන්නේ ඒ නිසා තමයි මම කියන්නේ යළි නව ජනවරමක් ඕන ඒ විතරක් නෙමෙයි ගඩු නියෝජක කතානයකට දැන් මේ හදිසි අයවැයලයක් කෙනෙක්ට අපි කල්පනා කරේ මොකද්ද මේ ආර්ථික අර්බුදයේ විසින් ජනතාව පීඩාවට පත් වී තිබෙනවා මේ පීඩාවට පත් වූ ජනතාවට ඉක්මන් සහන සැලසීම සඳහා මේ අයවැයලයකට පදනම් කරගනි කියලා එහෙම පදනම් කරගත්තේ නේ අපේ රටේ ත්‍රිවිල් රියදුර වෘත්‍රියම ත්‍රිවිල් රියදුර 950,000ක් විතර ඉන්නවා ගරු කතානායකතුන් ඔවුන්ගේ ජීවනෝපාය ත්‍රිවිල් රියදුරත් ත්‍රිවිල් රථයත් එක්ක ඔවුන්ගේ ප්‍රවාහන අවශ්‍යතාවයක් තමන්ගේ ත්‍රිවිල් රථයත් එක්ක තමයි සපුරගන්නේ කාට හරි කියන්න පුළුවන් මේ ත්‍රිවිල් වැඩි තරුණ සම්පත මේකට ගිහිල්ලා ඇත්ත හැබැයි වෙලා තියෙන්නේ මොකද්ද ඒ තරුණ සම්පතට අපි නව ආර්ථික අවස්ථා හදලා නැත්නම් ගමේ ගඟක් ගාව ඉන්නකොට කෙනෙකුට වැලකොට දාන්න නම් තියෙන්නේ වැවක් ගාව ඉන්නකොට මාළු අල්ලන්න නම් තියෙන්නේ කැලයක් ගාව ඉන්න කෙනෙකුට ගස් කපන්න නම් තියෙන්නේ මොනවද කුඹුරක් තියනවා නම් වගා කරන්නන් තියෙන්නේ ගම්වල තියෙන ඉතා සීමිත ආර්ථික අවස්ථාවන් ඒගොල්ලන් නව ආර්ථික අවස්ථාවන් අපි ගෙන යන සමත් වුණේ නේ සුළුව මදි පරිමන ව්‍යවසායක බෝඩ පත් කරන්න සලස්ම තිබුණේ මොකද සිද්ධ වුණේ ඒ තරුණන්ට සිද්ධ වුණා මොකද තමන්ගේ ජීවන වෘත්තයට ත්‍රිවිලේ තෝරගන්න ඒ තරුණුන් කැමති නැහැ අර ත්‍රිවිල් කාර්යය කියලා හංවඩු ගන්නවා මොකද සිද්ධ වුණේ? අර්බුදයක් ආවා. ත්‍රිවිධ රට රියදුරන්ට වගේම රටේ ජනතාව තෙල් නැතුව ගියා. මා දවස් පැය 4 දවස් 4 5 ඉඳලා ත්‍රිවිධයකට තෙල් ගහගන්න සිද්ධ වුණා. එතන මොකද වුණේ? දවස් 4 5ක් ඉඳලා ත්‍රිවිධයකට තෙල් ගහගෙන ඒක තමන්ගෙන් උපයන්න බෑ. උපයන්න බැරුණාම ඒකත් එක්ක කළු වෙන දකලක් ඇති වෙනවා. ඒක ස්වභාවිකයි නියෝජක තානායකතුමනි. ත්‍රිවිධ රට රියදුරන්ගේ කළු වෙන දකලක් ඇතිවීම ස්වභාවිකයි. අර්බුදයක් කියන්නේ එහෙම තමයි. අර්බුදයක් ආපුවාම තෙල් විතරක් හිග වෙලා අනිත් ශේස්ත්‍ර ඔක්කොම සුමුටව යන්නේ නේ. අර්බුදයක් අහපුව මේ අර්බුදයේ අනිත් ජනිත කරන ප්‍රතිඵල තියෙනවා. ජනිත කරන ප්‍රතිඵල තමයි තෙල් හරහා කළු වෙළඳාමක් ඇතිවීම. ඒක ත්‍රිවිධ රියදුරන්ගේ වැරද්දක් නෙමෙයි. අර්බුදයට ගියාට පසුව තමන් හැම කෙනාම තමන්ගේ ජීවන උපාය සකස් කර ගැනීම සඳහා විවිධ මාවත් හොයනවා. ඒක තමයි ස්වභාවය. ඒ නිසා මන්දක සමහර අය චේන් කඩනවා. සමහර අය නේද පිප්පකට් ගහන තැනට ඇවිල්ලා තිබෙනවා. මම හොරකම් කරනත් හොරකම් වැඩි වෙලා තිබෙනවා. සමාජ කරබුදයට පත් වුණාම ජනතාවගේ තමන්ගේ ප්‍රශ්න විස්තරකට නිසා විවිධ ආකාර තෝරනවා. ත්‍රිවිල් නිරතුරුත් එහෙමයි. යම් ප්‍රමාණයක් කළු කඩ ව්‍යාපාරයේ දිච්ච එක ඇත්ත. හැබැයි දැන් අවසන් දෙන්න කොට කරේ ලීටර 5ක් දෙනවා. ගරු නියෝජකතරනේ ලීටර 5යි. සාමාන්‍යයෙන් ගත්තොත් 18 20 අතර ප්‍රමාණයක් දුවන්නේ. ත්‍රිවිල් කරන් තියෙන ලක්ෂ 9000කට වගේ. ලීසින් කරලා තිබෙන්නේ. සමහර වාරික 10000යි 18000යි 20000යි. උන්ට මාසික වාරිකයක් ගෙවන්න ඕන. පවුල නඩත්තු කරන්න ඕන. තමගේ ප්‍රවාහන වැඩ කටයුතු කරන්න ඕන. මේ කිසිසේත්ම ප්‍රමාණවත් එකක් නෙවෙයි. ඒ නිසා මම යෝජනා කරනවා අඩුමතරමේ මේ අයවැය ලෙකනේ අඩුමතරමේ ත්‍රිවිල් රථ රියදුරන්ට ලබා දෙන මේ කෝටයකවත් වැඩි කරන්න ඕනකම තිබුණා. ඊළඟ තමුන්නාන්සලා මතකයි.
කරවන්තෝ අපතමාර්ථ අමිනිතු දෙකක කාර්යයක් තියෙනවා.
මේකේ මට මතකයි තමුන්නාන්සලා අර දුප්පත් පවුල්වල සාමාන්‍ය පෙළ අසමත් ලක්ෂයක් රස්සාවලට ගන්නවා කිව්වා. එක සැරයක් 35000ක් ගත්තා. තව සැරයක් 20000ක් ගත්තා. ආසන්න වශයෙන් ගත්තොත් 50000ක් ගත්තා. මේ 50000ෙන් 5000ක් විතර අත්තරලා ගියා. තව 50000ක් විතර ඉන්නවා. සමහර අය අරගෙන දැන් අවුරුදු දෙකකට කිට්ටු වෙලා තිබෙනවා. හැබැයි මාසෙකට 22500. ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මාසෙකට 22500 ගානේ. දැන් අවුරුදු දෙකකට ආසන්න කාලයක් එක කණ්ඩායමක් වැඩ කරනවා. අනිත් කණ්ඩායම අවුරුද්දකට ආසන්න කාලයක් වැඩ කරනවා. හැබැයි මේ අයවැයකින් ඔවුන්ගෙන් කතා කරලවත් නෑ. අඩුම තරමේ ඔවුන්ගේ රැකියාව මාසයෙන් ස්ථිර කරනවා කියලා තිබුණා. එවන ස්ථිර කිරීම ගැන හිතන්නේවත් නෑ. එහෙනම් උන්ට විකල්ප යෝජනා අඩුමතරමේ ආණ්ඩුවට එනවනම් විදේශගත යෙවීම සඳහා රැකියා යෙවීම සඳහා අවස්ථාව එනවනම් ඒ අවස්ථාවවලදී මේ කණ්ඩායම තෝරගන්න ඕන් 22500 අවුරුද්දක ජීවත් වෙන්න පුළුවන්ද මිනිස්සු නෙමෙයිද ඒගොල්ල හැඟීම් නැද්ද දැනීම් නැද්ද ජීවිතේ ආර්ථික ප්‍රශ්න ආහාර ටික ඕන් නැද්ද විනෝදයක් නැද්ද ගමනක් යන්න ඕනේ නැද්ද මිනිස්සු නෙමෙයිද ඒගොල්ල නිකන් දරකෝටුද වියලුණු පරඬලි නෙමෙයි මිනිස්සු එනිසා මිනිස්සුන්ගේ ජීවිතේට මොකද වෙලා තිබෙන්නේ දැන් වැඩබද්ද වැඩි කරනවා ගරු නියෝජක කතාවම 8 ඉඳන් 12ට වැඩි කරලා දැන් 15ට වැඩි කරනවා සමහර ශේත්‍ර තියෙන මොකක්ද සමහර ශේත්‍ර තියෙන බිඳුවර තිබ්බේවත් 15 වැඩි කරලා තිබෙනවා මන් දන්න හෝටල් ශේත්‍රේ සමහර හෝටල් වලට වැලු වැඩිසෙන් එක 160ට වඩා වැඩියෙන් තිබුණා නම් ඒගොල්ල දේශීය උපාංග ಉಪಯೋಗ කරගන්න ඕන 160ට වඩා ඔවුන්ගේ වැට් එක 100 බිඳුව තිබ්බේ ඒක 115 දක්වා වැඩි කරා ඒ කර්මාන්තවල විශාල ලාභාණියක් සිද්ධ වෙනවා ඒ වගේම තමුන්වාසි දන්නවා විශාල ලෙස පොලි අනුපාතක ඉහළ ගිහිලා තිබෙනවා සුලෝ මදිපරණ ව්‍යවසායකයන් තමගේ ව්‍යවසායක ආරම්භ කරන්න ණය මුදලක් ගත්තා ලක්ෂ 30ක් 40ක් ගත්තා ආරම්භයේදී වාරික රුපියල් 35යි මේ 35යි 50යි තිබුණේ දැන් 60 70000 වෙනවා ඉතින් සුලෝ මදිපරණ ව්‍යවසායකයන් මේ පොලි අනුපාතක හේතු කොටගෙන අනිත් පැත්තෙන් ගත්ත ගරු නියෝජක කතානායකතුමනි අමුද්‍රව්‍ය ආනයන සීමා කිරීම හේතු කොටගෙන සුලෝ මදිපරණ ව්‍යවසායකයන් කර්මාන්ත කරවන විශාල අර්බුදයකට මුහුණ දී තිබෙනවා මේ ආර්ථික ප්‍රතිසංස්කරණය කරන්න නම් යලි අපි මේ සුලෝ මදිපරණ ව්‍යවසායකයන් පිළිබඳව හමුදා අවධානය යොමු කරන්න ඕන අවසන් කරනු ගරු නියෝජක කතානායකතුමනි ඔබතුමා දන්නවා විශේෂයෙන්ම අපේ රාජ්‍ය සේවය විශාල ණය මුදල් ලබා ගන්න විශේෂම හමුදාව විශ්‍රාම යන්න උන් අවුරුදු 42කින් 43න් වගේ සාමාන්‍ය සොල්දාදුවන් විශ්‍රාම යනවා ඒ විශ්‍රාම යනකොට විශ්‍රාමයට දෙපාර්තමේන්තුව ගාව ප්‍රොමෝෂන් වැඩ කරලා ඔවුන්ට ණය මුදලක් දෙනවා සාමාන්‍ය මම දන්න බොහෝ අය ලක්ෂ 30කට විතර ආසන්න මුදලක් අරන් තිබෙනවා ඔවුන්ට මාසෙට කැපෙන රුපියල් 35000යි 36000යි දැන් රුපියල් 40000යි 45000යි දැන් මුළු වැටුපම කැපෙනවා ණය මුදල ගන්නකොට තිබුණු පොලි අනුපාතයකට වඩා පොලි අනුපාතික ඉහළ ගිහිලා තියෙනවා එහෙනම් විශ්‍රාමික හමුදා සොල්දාදුව සිවිල් ආරක්ෂක සේවය අය රාජ්‍ය සේවය අය තමන්ගේ වැටුපට සරලන විදියට තමයි ණය වාර්කේ ගත්තේ. හැබැයි පොලි අනුපාතික ඉහළ ගිහිලා තිබෙනවා. දැන් තමන්ගේ ජීවිතේ පවත්වාගෙන යනවට ආදායමක් නැහැ. ඒක ගැන සැලකිල්ලක් කළ යුතු තිබුණා. ඒ නිසා පොදු ජනතාව මේ පාර්ලිමේන්තුව අපි සකස් කරන්න ඕන කුමක්ද? ආර්ථික කර්බුදයක් තිබෙන වෙලාව, ආර්ථික කඩාවැටීමක් තිබෙන වෙලාව, සුළු මධ්‍යපරම ව්‍යවසායක ත්‍රිවිල් රියදුර සාමාන්‍ය ආදායම් ලබන කෙනා,
සාමාන්‍ය
හමුදා සොල්දාදුව විශ්‍රාම වැටුපෙන් ණයක් කරන් තියෙන කෙනා, මේ හැමදේම මොකද වෙලා තියෙන විශාල අර්බුදයකට පත් වෙලා තිබෙනවා. ඒ නිසා ගරු නියෝජකතන මේ අයවැය ලේකඩය උඩ සාර්වාර්ථික දත්ත ගැන කල්පනා කරනවා. අයවැය හිගේ පියවගන්නේ කොහොමද නේද? ආදායම ඒ සාර්වාර්ථික දත්ත විසඳගම හොඳ යාර්ථිකයකට අවශ්‍ය. හැබැයි ජනතාවගේ ජන ජීවිතේ පොඩි පට්ටම් කරලා නෙවෙයි. අද ජනතාව ලෝක ආහාර සංවිධානය කියන ලක්ෂ 47කට තුන් වෙලා ඛණ්ඩනය කියලා. අද අපේ රටේ දරුවන්ගේ ප්‍රෝටීන් අවශ්‍යතාව විශාල ලෙස
සපුරන
බැරි වී තිබෙනවා. මාළු කෑල්ල ගණන් ගිල, මස් කෑල්ල ගණන් ගිල, බිත්තර ගන්න විදියක් නැහැ. දරුවන් පෝෂණ ඌනතාවෙන් පෙළෙන තත්ත්වයක් පත් වී තිබෙනවා. එඳා මේ සමාජයේ ඇති වී තිබෙන කඩාවැටීමට සාපේක්ෂව ගත්තොත් එය විසඳීම සඳහා සමත් වෙන අයවැය ලේකණක ලෙසය. මේ අයවැය ලේකණේ නෑ ගරු නියෝජක තනතුරුතුනි බොහොම ස්තුතියි මේ අවස්ථාව ලබා දුන්නාට.
බොහොම ස්තුතියි ඔබතුමාට. ගරු මහාචාර්ය රංජිත් බණ්ඩාරමැතිතුමා, ඔබතුමාට මිනිත්තු 8ක කාලයක් තියෙනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ අතුරු අයවැය විවාදයට සහභාගි වෙන්නේ ඉතාම බලාපොරොත්තු සහගත සිතින්. පසුගිය දින දෙකක කාල සීමාව තුළ මේ සභාවේ කෙරුණු විවිධ කතාවලට විග්‍රහයන්වලට ඉතා සැලකිල්ලෙන් අපි සවන් දුන්නා. අවාසනාවකට අපිට තමා හොඳට කරන්න පුළුවන් කියලා බොහෝ අය කිව්වට කරන ක්‍රමය කියන්න හුඟ දෙනෙක් අසමත් වුණා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපට විසඳාගත යුතු ප්‍රශ්න තුනක් තිබෙනවා. පළවෙනි ප්‍රශ්නය තමයි උපකාර අවශ්‍ය පිරිස්වලට අපි කොහොමද උදව් කරන්නේ. අපේ අනුර කුමාර දිසානායක මැතිතුමා මේ පිළිබඳ දීර්ඝ සාකච්ඡාවක යෙදුණා. රටේ නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කරන්නේ කොහොමද? ඒ සඳහා අපි ගත යුතු ක්‍රියාමාර්ග කවර ආකාරද? තුන්වෙනි එක තමයි අපි අලුත් අවස්ථාවන් කොහොමද නිර්මාණය කරන්නේ? අපි දන්නවා අලුතෙන් ප්‍රශ්න ඇති වෙනවා. ඒ වගේම ඒ ප්‍රශ්නවලට උත්තර හොයන්නත් ඕනකම තියෙනවා. ඒ නිසා අපිට පුළුවන්කම තියෙන්න ඕන අලුත් අවස්ථාවන් මේ රටතොල නිර්මාණය කරන්න. ඒ නිසා මේ අතුරු අයවැයේ මේ මූලික ප්‍රශ්න තුනට උත්තර හොයලා තියෙනවාද කියන කාරණේ තමයි අපි විමසිල්ලට ගත යුත්තේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි හැමෝම කැමති රටේ සියලුම ප්‍රශ්නවලට එකපාර උත්තර හොයන්න. හැබැයි එහෙම පුළුවන්කමක් නැහැ. මේ සඳහා ප්‍රමාණවත් ආදායම් ඉතිහාසය පුරාම අපිට හොයාගන්න ලැබුණේ නැහැ. ඒ නිසා තමයි අපිට හිග අයවැය පහුගිය අවුරුදු 74ක කාල සීමාව තුළම ඉදිරිපත් කරන්න සිද්ධ වුණේ. ඒ නිසා උපයා ගන්නා ආදායම් වැඩි කර ගැනීම අපි කළ යුතුයි. ඒ ආදායම සැලසුමකට අනුව වියදම් කිරීම අපි කළ යුතුයි. අපි දන්නවා අපේ රාජ්‍ය ආදායම ඉතිහාසයේ වරකට දෙවකට වඩා වැඩියෙන් රජ ආදායම ඉක්මවා ගිහිලා තිබුණේ නැහැ. හැමදාම රජ ආදායම ප්‍රමාණවත් නැහැ අපේ පුනරාවර්තන වියදමවත් පියවා ගන්න. ඒ නිසා ප්‍රාග්ධන වියදම් විදිහට දරපු හැම රුපියලක්ම අපි ණයට අරගෙන තමයි කරලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අයවැය පරතරය ක්‍රමානුකූලව පුළුල් වුණා. මේක 10% සීමාව ඉක්මවා ගිහිල්ලා. මේකට හේතු සාධක තියෙනවා. ඒකට එක හේතුවක් තමයි නියෝජ්‍ය කතානායකතුමනි, අයවැය සකස් කරද්දිම අපි වියදම් ඇස්තමේන්තු පිළියෙල කරලා තමයි ආදායම් උත්පාදන මාර්ග තීරණය කරන්නේ. අපිට වියදම් කප්පාදු කරන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා අපි උත්සාහ කරනවා මේ වියදම පියවා ගන්න පුළුවන් තරමේ ආදායමක් විවිධ අලුත් ආදායම් උත්පාදන මාර්ග ආශ්‍රයෙන් හොයා ගන්න. බොහෝ අවස්ථාවල අපිට පුළුවන්කමක් නැහැ. ඒ නිසා අපි කරන්නේ දේශීය සහ විදේශීය මූලාශ්‍ර වලින් අවශ්‍ය කරන මූල්‍ය සම්පාදනය කරගන්න එක. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ විපක්ෂයේ මේ ෂැඩෝ ෆයිනෑන්ස් මිනිස්ටර් විදිහට අපි හඳුනාගෙන තියෙන අපේ හිතවත් ආචාර්ය හර්ෂද සිල්වා මැතිතුමා ඊයේ දීර්ඝ සාකච්ඡාවක් කරලා අවසානයේ කිව්වා මේ කපුටු කූඩුවේ කෝලා විතර දැම්මා වගේ අයවැයක් තමයි සකස් කරලා තියෙන්නේ. ඒක ඇත්ත. ඉතිහාසයේ හැමදාම කෝලා කපුටාගේ කූඩුවේ තමයි විතර දැම්මේ. කපුටා හැමදාම කෝල් පැටියා පියාඹන තැනට එනකම් බලාගත්තා. කපුටා ඇත්තටම ප්‍රබල සතෙක්. ජනප්‍රවාදයේ තියෙනවා කපුටා සෙනසුරු දෙවියන්ගේ වාහනය කියලා. එනිසා ඔව් ඔබතුමා කියන කතාව ඇත්ත. මේ කෝල් පැටියට සෙනසුරාගේ ඇල්බ බැල්ම තියෙනවා කපුටාගේ කූඩුවේ ඉන්න තාක්කල්. එනිසා නියෝජ්‍ය කතානායකතුමනි, අපි අද අත්විඳින උද්දමනකාරී තත්ත්වය අපට හුදකලාව කල්පනාකරණය කරගන්න පුළුවන් එකක් නෙමෙයි. එය ගෝලීය ප්‍රවණතාවයක්. ලෝකේ හැම රටකම මේ උද්දමනකාරී තත්ත්වය මේ අවස්ථාවේ තියෙනවා. කොවිඩ් වසංගතයත් එක්ක සැපයුම් ජාල බිඳ වැටුණා, නිෂ්පාදන ක්‍රියාවලිය නැහිටියා. ඒ නිසා රට අභ්‍යන්තරයේ සාමාන්‍ය මිල මට්ටම් ඉහළ යෑම අපිට පාලනය කරගන්න පුළුවන්කමක් නැහැ. විශේෂයෙන් අපි වගේ රටක් සාමාන්‍ය ව්‍යවහාරයේ හඳුන්වන්නේ ප්‍රයිස් ටේකර් කෙනෙක් විදිහට. අපිට වෙළඳපළට ගිහිල්ලා ජාත්‍යන්තරයේ මිල තීරණය කරන්න පුළුවන්කමක් නැහැ. අපි තාම සාම්ප්‍රදායික නිෂ්පාදන තමයි ජාත්‍යන්තර වෙළඳපළට යවන්නේ. ඒ නිසා කවදා හරි දවසක අපිට පුළුවන්කම ලැබුණොත් ප්‍රයිස් මේකර් කෙනෙක් වෙන්න අපිට පුළුවන්කම තියෙනවා මේ මිල මට්ටම් ඉහළ යෑම පාලනය කරගන්න. ඒ නිසා අපි ආනයන මත රැඳෙන ප්‍රමාණය වැඩි වෙන්න ආනයන මගින් ඇති කරන මිල ඉහළ යෑම අපිට පාලනය කරගන්න පුළුවන්කමක් නැහැ.
කර්මන්තිතුමා මිනිත්තු දෙකක කාලයක් තිබුණා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි අහලා තියෙනවා මේ වැඩියෙන් කතා කරන මිනිස්සු අඩුවෙන් වැඩ කරන්නේ කියලා. ඒක ඇත්ත. අපි දැකලා තියෙනවා වැඩියෙන් කතා කරන අය එය හැම වෙලාවකම ප්‍රශ්න තමයි ඉදිරිපත් කරේ, කවදාකවත් උත්තරයක් හොයලා දුන්නේ නැහැ. මේක අවස්ථාව ඒ අයට මෙන්න කරන ක්‍රමය කියලා අපිට කියලා දෙන්න. එනිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ කතාව අවසන් කරන්න මම කැමතියි අපේ ජනතා විමුක්ති පෙරමුණේ නායකතුමාට පුංචි කාරණයක් මතක් කරන්න. ඕනෑම රටක ආර්ථිකය හැසිරෙන්නේ නිතර වෙනස් වෙන සාධක මත. මේවා අපි කියනවා ගතික සාධක කියලා. හෙට වෙන්නේ මොකද්ද කියලා අපිට අද සැලසුම් කරන්න පුළුවන්. හැබැයි හෙට වෙනකන් අපි දන්නේ නැහැ අපිට ලැබෙන උත්තරේ මොකද්ද කියලා. ඒ නිසා පේන කාර්යයකට කරන්න පුළුවන් දේවල් අර්ථ ශාස්ත්‍රඥයෙකුට කරන්න පුළුවන්කමක් නැහැ. සැලසුම් හදන්න පුළුවන්, ක්‍රියාවට නංවන්න පුළුවන්, පසුබිම් කරන්න පුළුවන්. හැබැයි ප්‍රතිඵලය ලැබෙනකන් ලැබෙන ප්‍රතිඵලය මොකද්ද කියලා 100%ක් කෙනෙකුට කියන්න පුළුවන්. මේක තමයි නියෝජ්‍ය කතාක නායකතුමනි යුනිවර්සල් ට්‍රූත් එකක්. මේක අපිට වෙනස් කරන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා මේ අතරමැදි අයවැය මගින් අපි උත්සාහ කරලා තියෙන්නේ කරන්න පුළුවන් දේවල් පිළිබඳ කරන්න පුළුවන් ආකාරය සැලසුම් කරලා ඉදිරිපත් කිරීම පමණයි. ඒකෙන් ලැබෙන ප්‍රතිඵලය මේ ගතික සාධක මතයි තීරණය වෙන්නේ. බොහොමත්ම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්තුමා. ඊළඟට ගරු රෝහිණී කුමාර විජේරත්න මැතිණිය, ඔබතුමියට මිනිත්තු 7ක කාලයක් තියෙනවා.
ස්තුතියි. නියෝජ කතානායකතුමනි, සෙනසුරු දෙවියන්ගේ බලතල කපුට දෙවියන්ගේ වාහනය වෙච්ච කපුටා ගත් එක තමයි වැරද්ද තියෙන්නේ. සෙනසුරු දෙවියනුත් සෙනසුරු විෂ්ණු දෙවියන්ටත් බටකොල කැවුවා කියලා අපේ ජනවහරේ කතාවක් තියෙනවා කියන එක මම මහාචාර්යතුමාට මතක් කරලා දෙමින්, මේ අතුරු අයවැය ගේන මොහොතේ අපේ රට හිස් භාණ්ඩාගාරයක් සහිත ණය ගෙවා ගන්න බැරි මූල්‍යමය වශයෙන් ශුන්‍ය වෙච්ච හිස් බැංක්‍රප්ට් වෙච්ච බංකොලොත් ගුණවත් රටක්. ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත ජනාධිපතිතුමාගේ අයවැය ගැන තිබූ සටහන මම එහි සිංහල පරිවර්තනය සාරාංශයක් කියනවා මෙතන. නිදහසින් පසු ශ්‍රී ලංකාව එහි දරුණුතම ආර්ථික අර්බුදය හරහා ගමන් කරමින් සිටි ඉහළ උද්ධමනයේ ජනතාවට දැඩිසේ බලපා ඇත. රට ඩොලර් මිලියන 51ක විදේශ ණය ගෙවීම සිදු කළ යුතු අතර එයින් මිලියන 28 ඩොලර් මිලියන 28ක් 2027 වෙනකොට ගෙවිය යුතුයි. ඒ වගේම ද හින්දු පුවත්පත කියනවා ඒ හා සමානම අදහසක් ප්‍රකාශ කරලා එතනදී කියනවා ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ 8%කින් තවදුරටත් හැකිලීමට ඉඩ තියෙනවායි කියලා මේ පුවත්පත් දෙක අපේ රටේ ආර්ථිකයේ අද රට වැටලා තියෙන තත්ත්වය ගැන කියනවා. මේක අපේ රටේ තත්ත්වය ගැන අපේ රටේ අය වහන්න හැදුවට අද ජාත්‍යන්තරයේ හොඳටම දන්නවා. අපි දන්නවා පහුගිය කාලේ මහ බැංකුව අධිපතිතුමා කිව්වා අපිට විදේශ සංචිත තියෙනවා, ඩොලර් තියෙනවා, ණය ගෙවන්න පුළුවන්. මේ විදිහට මහ බැංකුව අධිපතිතුමා, ඇමැති ඇමතිවරු, මේකේ මන්ත්‍රීවරු, මහාචාර්යවරු සියලු දෙනාම එහෙම පම්පෝරි ගෙහුවා. හැබැයි ඇත්ත තත්ත්වය මේකයි. විදේශ රටවල් ණය දෙන්නේ නැහැ. විශාල බුද්ධිගරණයක් අද අප රටේ සිද්ධ වෙනවා. අපේ රටේ මන්දපෝෂණය වැඩි වෙලා තියෙනවා. ආසියාවේ දෙවන ස්ථානයට ඇවිල්ලා තියෙනවා. රාජපක්ෂ ප්‍රතිපත්ති වලට පින්සෙද්දී වෙන්න රටේ ආහාර සුරක්ෂිතතාවයේ බිඳ වැටලා තියෙනවා. ඉන්ධන නැතුව පාසල් ටික වහලා දාලා තියෙනවා. අධ්‍යාපනයේ කඩා වැටලා තියෙනවා. IMF එක ඩොලර් බිලියන 2.9ක් දෙනවා කුහම අපි දැක්කා ඊයේ මේ ආණ්ඩු පක්ෂයේ മന്ത്രിවරු අප්පුඩි ගහනවා. ඒ තරමට චූන්. හැබැයි ඔහම අප්පුඩි ගහලා ගෙනාපු ණය වලින් නෙළුම් කුලන ක්‍රීඩාංගන සම්මන්ත්‍රණ ශාලා හදලා ආර්ථික උත්පාදනය නැති කරගත්ත නිසා තමයි අද අපේ රට මේ තැනට පත් වුණේ. අද ණය ගන්න එක ගැන නෙවෙයි මේ ආර්ථිකය අපි කතා කරන්න ඕනේ, ආර්ථික උත්පාදනය කරන්නේ කොහොමද කියන එක ගැන. ඒ ගැන මේකේ තියෙන වැඩපිළිවෙල මොකද්ද කියන එක මම මේ ගරු සභාවෙන් අහනවා. මේ අයවැය ඒ අවශ්‍යතාවය සම්පූර්ණ කරනවාද කියලා මම අහනවා. රටේ අවදානම් අවස්ථාවක ඉදිරිපත් කරන අතුරු අයවැයක් තුළින් රට බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? පළවෙනි එක කෙටි කාලීනව ආර්ථික ගොඩනැගීම තියෙන්න ඕනේ, සමාජ ආරක්ෂණ ජාලය ශක්තිමත් වෙන්න ඕනේ, ඒ වගේම දිගු කාලීන සංවර්ධන සඳහා පදනමක් තියෙන්න ඕනේ. මේ අයවැය තුල ඒවා කතා වෙනවද? ඒ වගේම එළඹෙන සැප්තැම්බර් ඉඳලා දෙසැම්බර් වෙනකන් රටේ ආදායම ඩොලර් බිලියන 2094යි. වියදම ඩොලර් බිලියන 4427යි. පරතරය ඩොලර් බිලියන 2333යි. මේ හිඟේ පියවා ගන්නට ණය ගැනීම හැර මේ අයවැයේ පෙන්වලා තියෙන එකම විසඳුම තමයි වැට් බද්ද. වැට් බද්ද 15%කින් දක්වා වැඩි කරන්න යනවා. මේක තනිකරම ඍජුවම භාණ්ඩ හා සේවා මත වැටෙන බද්දක්. මේ වැට් අය කරන භාණ්ඩ විශාල ප්‍රමාණයක් ආනායන සීමාව මත තහනම් ලයිස්තුවේ තියෙනවා. එතකොට මේ වැට් බද්ද වැටෙන්නේ අපි එදිනෙදා පාවිච්චි කරන පරිභෝජනය කරන රට තුල තියෙන භාණ්ඩ හා සේවා වලට. ඒ නිසා ආහාර පාන මිල යලිත් ඉහළ යන එක මං හිතන්නේ නවත්වා ගන්න බැරි වෙනවා. ඒ විතරක් නෙවෙයි වැඩි කරපු විදුලි බිල, ජල බිල, ඉන්ධන මිල යලිත් ඉහළ යනවා. මේ වෙනකොට 93%ක් වෙච්ච උද්ධමනය අයවැය සම්මතයෙන් පසු තවත් ඉහළ යන එක කාටවත් නවත්වා ගන්න බැරි වෙනවා. මේ වැට් කියන්නේ වක්‍ර බද්දක්, ඒ වගේම ප්‍රතිගාමී බද්දක්. මේ කලින් ඕනව තිබුණේ ඍජු බදු වැඩි කිරීම. අපි දැක්කා පහුගිය කාලවල ඒ ඍජු බදු සහ වක්‍ර බදු වල තිබුණු ප්‍රතිශතය වැඩි කරලා වෙනස් කරලා තිබුණා. අද ඍජු බදු වැඩි කරන්න මේ අයවැයේ කතා කරන්නේ නැහැ. මේ ක්‍රියාවෙන් ගජමිතුරන්ගේ ආර්ථිකයේ ශක්තිමත් වෙනවා මිසක, ඒ අයව ශක්තිමත් කරනවා මිසක රටේ ආර්ථිකයේ ශක්තිමත් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඇත්තටම වර්තමාන අර්බුදයට හේතු වෙච්ච කරුණු මොනවද? වැරදි මූල්‍ය කළමනාකරණය, වැරදි තීන්දුව ගැනීම, මේවට එරෙහිව ගන්න ක්‍රියාමාර්ග ගැන මේ අයවැයේ කතා වෙන්නේ නැහැ. ඒ වගේම බදු වංචාවෙන් අහිමි වෙච්ච රටේ ආදායම, ඒවා අය කරගන්න විදිහ, ඒවා කරපු අයට ගන්න එරෙහිව ගන්න පියවර ගැන මේ අයවැයේ කතා වෙන්නේ නැහැ. ආජුතපර ලාහිලා සින්දු කියලා හරියන්නේ නැහැ. අපි එකතන කරගෙන්නේ ගරු ජනාධිපතිතුමනි රාජපක්ෂ ප්‍රතිපත්ති තවමත් ක්‍රියාත්මක කිරීම නිසයි කියලා මම කියනවා. ඔබතුමා ගත්ත පාඩේ හරියටම හරි. ඔබතුමා ගත්ත පාඩේ හරියටම හරි. අද දරුවන්ගේ සහ කාන්තාවන්ගේ මන්දපෝෂණය ලෝකේ 6 තැනට ඇවිල්ලා තියෙනවා. ආසියාවේ 2 තැනට ඇවිල්ලා තියෙනවා. මේ ආර්ථික අර්බුදයෙන් වැඩිම පීඩාව විඳින්නේ දරුවෝ කියලා යුනිසෙෆ් ආයතනය ප්‍රකාශ කරලා තියෙනවා.
දරුවන් දෙකක කාලයක් වෙනවා මෙතන.
දෙකමාරක් තියෙනවා. දරුවන්ට ප්‍රධාන වේල් තුන දෙන්න දෙමාපියන් බැරුව තියෙනවා. ඒ වගේම අධ්‍යාපනයේ ආරක්ෂාව බිඳ වැටලා තියෙනවා. එක්සත් ජාතීන්ගේ නවතම වාර්තාව කියවන්න කියලා මම කියනවා. ඊළඟට යුනිසෙෆ් දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ ජෝර්ජ් ලැරියා ඇඩ්පේගේ වාර්තාව බලන්න. ඊළඟ ආහාර වේල ගැන දරුවෝ දෙගිඩියාවෙන් දරිද්‍රතාවයේ ප්‍රතිඵලයක් විදිහට ළමුන් 10,000කට වැඩි ප්‍රමාණයක් ආයතනික රැකවරණයේ ලැබෙන බව කියනවා. ඒ වගේම මිලියන 48.8ක් වෙච්ච දරුවන්ගේ අධ්‍යාපනයේ බිඳ වැටලා තියෙනවා. පෝෂණ ඌනතාවය ගැන කතා වෙනවා. සිසුන් හා දරුවන් මගී ප්‍රවාහන අරගලයක නිරත වෙන බව කියලා තියෙනවා. ළමුන් ලක්ෂ 43න් 11කට ලබා දීපු ලක්ෂ 11කට ලබා දීපු දිවා ආහාරය අද දෙන්නේ නැහැ. මොකද රුපියල් 60යි වෙන් කරන්නේ. බිත්තරයක්ම රුපියල් 65ක් බවට පත් වෙලා තියෙනවා. එතකොට අපි කියන්න ඕනේ 2022 අගෝස්තු 5 ලංකාවට ග්ලයිෆොසේට් වල්නාශක ගෙන්වීමේ තහනම ඉවත් කරලා ජනාධිපතිතුමා ගැසට් එකක් ගැහුවා. අදට දවස් 28යි. තබ රබර් සහ තේ වගාවට ග්ලයිෆොසේට් ලැබුණාද කියලා අපි අහනවා. කෘෂිකර්ම ඇමතිතුමා දන්නවද? දන්නේ නැහැ. ගැසට් එකේ HS කෝඩ් එක වරද්දලා ගහලා තියෙන්නේ. ඉසලා ඒක නිවැරදි කරගන්න, එහෙම නැතුව ග්ලයිෆොසේට් ගෙන්වන්න පරිබෝධනාශක රෙජිස්ට්‍රාර්ට අවසර දෙන්න බැහැ. ඊළඟ කාරණාව මේ රටට ඩොලර් ගණන තේ වගාවේ තත්ත්වය මොකක්ද කියන එක මම මතක් කරනවා. මේ මොහොතේ එකම අවශ්‍යතාවයේ ඩොලර් ගෙන්වන එක. තේ කියන්නේ ලංකාවේ විශාලම අපනයන භෝග වන අතරම අපනයන ආර්ථිකයේ 12%කට වැඩි දායකත්වයක් දෙන තැනක්. සිලෝන් ටී කියන්නේ බොහොම ප්‍රචලිත සන්නහව නාමයක්. අද කොළඹ තේ වෙන්දේසියේ නිමිතේ කිලෝවක් වෙන්නේ ඩොලර් 4ක් වගේ අඩු ගාණක්. ඒ වගේම දලු ගුණාත්මක දලු ප්‍රතිශතයේ 40%ට අඩුයි. මේ 60% දක්වා වැඩි කර ගන්න ඕනේ. වගාකරුවන් නොයෙකුත් යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා හෑන්ඩ්මේඩ් ටී, ඒ වගේම මිනිකම්හල් වගේ දේවල්. නමුත් ඒව ගැන කිසිම අවධානය යොමු කිරීමක් අපිට පේන්නේ නැහැ. මම අහනවා ගුණාත්මකතාවයෙන් ඉහළ අමුදලු භාවිතා කර ඉහළ ප්‍රමිතියකින් යුතු තේ නිෂ්පාදනය තුළින් වැඩි අපනයන ආදායමක් ලබා ගැනීමට තේ වන්නලයට බලපෑම් යෝජනා උනන්දු නොකරන්නේ ඇයි කියලා. ඒ වගේම දැන් ලංකාව පුරාම වැස්ස වැටෙනවා. අපි දන්නවා මයිංගනේ ඉඳලා දඹුල්ල, මොනරාගල, ඇඹිලි පිටිය මේ දක්වා, ඒ වගේම උඩරට එළවලු වගාව පටන් ගන්නවා. නමුත් අවශ්‍ය පස පෙරලීම සඳහා ට්‍රැක්ටර් වලට අවශ්‍ය ඉන්ධන නැතුව තියෙනවා. ඒ වගේම බීජ ටික නැතුව තියෙනවා. බඩඉරිඟු වගාවෙන් 50%යි බීජ අප රටේ තියෙනවා. කෘෂිකර්ම ඇමතිතුමාට කියනවා තමන්ගේ දිස්ත්‍රික්කයේ බඩඉරිඟු අවශ්‍යතාවයට ගන්න පුළුවන් කඩ 10ක් නම් කරන්න කියලා. ඉරිඟු ගේන්න ඩොලර් මිලියන 9ක් නැති වුනහම කුකුලන්ට කන්න දෙන්න ඩොලර් මිලියන 30ක බඩඉරිඟු ගෙන්නන්න වෙනවා. මෙන්න මේවා තමයි අද තියෙන ප්‍රශ්න. ඊළඟට ශුද්‍ර මූල ණය උගලේ අය පැටලිලා තියෙනවා. ඒ වගේම අහිංසක ගුරුවරුන්ට දෙන ගුරුසෙත ණය පොලිය 32% දක්වා වැඩි කරලා තියෙනවා. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ලබා දෙන ණය පොලිය 28% දක්වා වැඩි කරලා තියෙනවා. ඉතින් මේ අය මේවා ගෙවන්නේ කොහොමද? ඊළඟට කියලා තියෙනවා 22 දෙසැම්බර් වෙනකොට අවුරුදු 60 සහ 60ට වැඩි අය විශ්‍රාම ගන්න ඕනේ කියලා. ඒත් මම අහනවා පාරිතෝෂිකය දෙන්න පුළුවන්ද? ඒක හූරගෙන කාලා ඉවරයි. ඊළඟට EPF ETF දෙන්න පුළුවන්ද? විශ්‍රාම ගිය අයට තම පාරිතෝෂිකයේ තියා විශ්‍රාම වැටපුවත් මේ වෙනකොට නැහැ. මේ වෙනකොට තෙල් පෝලිම තියෙනවා, පාස්පෝර්ට් පෝලිම තියෙනවා, බෙහෙත් පෝලිම තියෙනවා, පාන් පෝලිම තියෙනවා. හෙට අනිද්දා වෙනකොට ගරු මන්ත්‍රීතුමා කතානායකතුමනි අලුත්ම පෝලිමක් හැදෙනවා. මොකද්ද? පෙන්ෂන් පෝලිම. මේ වෙනකොටත් විශ්‍රාම වැටු අධ්‍යක්ෂ ජෙනරාල්තුමා සිහිය නැතුව ඉන්නේ. මොකද 8 වෙනිදා වෙනකොට මහා භාණ්ඩාගාරයේ විශ්‍රාම වැටු ගෙවන්න දෙයිද කියලා. ඒ වගේම අවසාන වශයෙන් මම මේ වෙනකොට කියනවා ආහාර සුරක්ෂිතතාවය ගැන සමෘද්ධි පවුල් මිලියන 1.7කට රුපියල් 5000ත් 7000ත් අතර දෙනවා කියනවා. ඒ වගේම පොරොත්තුල එකනේ 720000කට දෙනවා කියනවා. මම අහනවා
අවසන් කරන්න ගරු මන්ත්‍රී.
මම අහනවා මේ අවුරුදු 27ක්ම සමෘද්ධි ගත්ත අයත් ඉන්නවා. මේ සමාජ ආරක්ෂණ වැඩපිළිවෙල සාර්ථක වැඩපිළිවෙලක්ද කියලා අහන ගමන් මම අවසන් කරනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගත යුතු හොඳම තීරණ ප්‍රතිපත්ති තීරණ නොගෙන ජනතාව ජීවත් කිරීම අමතක කරලා සමාජ සාධාරණත්වයේ නොසලකා මේ අයවැය ක්‍රියාත්මක කිරීමට පෙර අභිජීත් වි බැනර්ජී හා එස්තර් ඩුල්ෆෝගේ ගුඩ් ඉකනොමික්ස් ෆෝ හාඩ් ටයිම්ස් වල එන මෙන්න මේ ඡේදය කියවලා ඒ ගැන අවධානය යොමු කරන්න කියලා. ආර්ථිකය පිළිබඳව අවබෝධයක් නොමැතිව අපාවට ලෝකයේ විස්තර කිරීම අපහසුය. ආර්ථික දත්ත මඟින් රාජ්‍ය ප්‍රතිපත්ති නිර්මාණය කළ හැකි අතර චලනයන් මෙහෙයවීම කළ හැකි අතර මූලික අවබෝධයක් නොමැතිකම ප්‍රගතියට සැබෑ බාධාවක් විය
හැකියි.
ගරු කතානායකතුමනි, අවසානයේ මෙම ආයවැය පවතින යහපත් කාරණා ඉෂ්ට කරගන්නට ගරු ජනාධිපතිතුමාට පොහොට්ටුවේ කළු කුරුල්ලාගේ අවතාරයේ හේවණැල්ල නොවැටේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.
භෞමිසිතේ ඔබතුමියට ගරු UK සුමිත් උඩුකුඹුර මැතිතුමා ඔබතුමාට මිනිත්තු 8ක කාලයක්
තියෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මට කලින් කතා කරපු අපේ මන්ත්‍රීතුමිය විදේශ රටවල පුවත්පත් කිහිපයක පළ වුණු වාර්තා සම්බන්ධයෙන් අපේ රටේ ආර්ථිකය සම්බන්ධයෙන් කතා කරා. විශේෂයෙන්ම
රාජපක්ෂවරුන්ට චෝදනා කරා. මම මතක් කරලා දෙන්න කැමති එතුමියට, එතුමියත් ගුරුවරයක් හැටියට, ඒ වගේම පහුගිය ආණ්ඩුවේ ප්‍රබල මන්ත්‍රීතුමියක් හැටියට කටයුතු කරා. විශේෂයෙන්ම අපි අහලා තියෙනවා 2015 2009 19 කාල සීමාව තුළ සුවැරි බැඳුම් කර ණය විතරක් ඇමරිකන් ඩොලර් මිලියන 12,500ක් අරන් තියෙනවා. එතන ඒවට මොකද කරේ? ඒවත් මේ ආර්ථික අර්බුදයට වග කියන්න ඕන වැඩපිළිවෙල්. ඒ නිසා විශේෂයෙන්ම මේ අයවැය ඉදිරිපත් කරපු අවස්ථාවේ ඉඳන් විපක්ෂයේ අය, අපේ පක්ෂය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, ඒ වගේම රාජපක්ෂවරුන්ට නොයෙක් චෝදනා කරා. හැබැයි අමතක කරන්න එපා රාජපක්ෂවරු, විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රට කරපු සේවය. අපි කළගුණ දන්න ශ්‍රී ලාංකේය ජාතිය කීට තමයි ඉස්සරහට යන්න ඕනේ. අවුරුදු 30ක් තිබුණු යුද්ධය අවසන් කරේ එතුමා. මේ ආර්ථික අර්බුදයට, අද මේ ආර්ථික අර්බුදයට පත් වෙන්න හේතු සාධක ගණනාවක් තියෙනවා. 1948 මහා බ්‍රිතාන්‍යයේ නිදහස් වූ දවසේ සිට විවිධ ආණ්ඩු ක්‍රියාත්මක කරපු ආර්ථික ප්‍රතිපත්ති බලපාලා තියෙනවා. 1956 පුද්ගලික අංශයේ ආයතන රාජ්‍යංශයට පවරගත්තා. ඒ වගේම 1971 සිරිමා බණ්ඩාරනායක මැතිනිය ගෙනාපු සංවෘත ආර්ථික ප්‍රතිපත්තිය, ඒ වගේම 1977 ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ගෙනාපු විවෘත ආර්ථික ප්‍රතිපත්තිය, ඒ වගේම ඉතිහාසය පුරාවටම ආණ්ඩු කරපු ඒ ආණ්ඩුවල ක්‍රියාත්මක කරපු ප්‍රතිපත්ති, සමහර රාජ්‍ය නිලධාරීන් ක්‍රියාත්මක කරපු වැරදි තීන්දුව తీරන තමයි අද මේ ආර්ථික අර්බුදයට විශාල බලපෑමක් වෙලා තියෙන්නේ. ඒ වගේම අපට අමතක කරන්න බැ අනුර කුමාර දිසානායක මහා වීරයෙක් සුද්ධවන්තයෙක් ඇවිල්ලා කතා කරලා ගියේ. හැබැයි එතුමලා කරපු විනාශය, අනුර දිසානායක මැතිතුමලායි පක්ෂය කරපු විනාශය, අද අපි දැක්කා එතුමලායි පක්ෂයේ මුල් පෙළේ සමාජිකයෙක් වික්ටර් අයිවන් කියලා තියෙනවා. මේ රටේ අරගල තුලින් ඇමරිකා ඩොලර් බිලියන 250ක් හට රහිම වෙලා තියෙනවා කියලා 1977 ජාතික සම්පත් විනාශ කරා. මොනතරම් පාඩුවක් මේ රට කරාද? ඒ වගේම 1971, ඒ වගේම 88, 89 ජාතික සම්පත් මිලියන ගණනාවක නැති කරා. බස් ටික ගිනි තිබ්බා, ට්‍රාන්ස්ෆෝමර් ගිනි තිබ්බා, රාජ්‍ය ආයතන විනාශ කෙරුවා. මොනතරම් පාඩුවක් අපේ රටට කෙරුවද? ඒ නිසා 2020-22 පරණ ජනතා විමුක්ති මුන්න අහපව් අපේ මන්ත්‍රීන් ගෙවල් 73ක් ගිනි තිබ්බා. ඒ වගේම නිවාස 600ක් ගිනි තිබ්බා. වාහන දහස් ගණනක් විනාශ කෙරුවා. දැන් බොරුවට මේ පාර්ලිමේන්තුව ඇවිල්ලා බොහොම ප්‍රජාතන්ත්‍රවාදී විදිහට කතා කරනවා. හැබැයි අර කියන්නේ හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් කියලා. ඒ වගේ තමයි අනුර කුමාර දිසානාලයේ වැඩපිළිවෙල. අපි විශේෂයෙන් මතක් කරන්න කැමති මහින්ද රාජපක්ෂ මැතිතුමා, අපේ පක්ෂයේ පරමාදර්ශී නායකයා හැටියට, එතුමා 2005 බලයට පත් වුච්චාම මේ රටේ ජනතාව මොකද ඉල්ලුවේ? යුද්ධය අවසන් කරන්න කියලා ඉල්ලුවේ. යුද්ධයට මොනතරම් වියදමක් ගියාද? ඇමරිකන් ඩොලර් බිලියන 200කට එහෙම විඳන් වෙලා තියෙනවා. එතුමාගේ නිවැරදි නායකත්වයේ හින්දා ඒ යුද්ධය අවසන් කෙරුවා. ඒ වගේම රටට වැදගත් ප්‍රතිපත්තිය තීන්දුව අරගෙන එතුමා මේ රටේ ආර්ථික විශාල ශක්තියක් දුණු නායකයෙක්. එනිසා මම ඉල්ලා හිටිනවා මේ විපක්ෂයේ සියලු දෙනාගෙන්ම අපි එක එකට ඇඟිල්ල දික් කරගනිමින් පටු දේශපාලන වාසි තක කුවක දේශපාලන ක්‍රියාත්මක කරන්න නැතුව අපි රට ඉල්ලන, මේ රටේ ජනතාව ඉල්ලන අලුත් ආර්ථික ප්‍රතිසංස්කරණයක්, ඒ වගේම අලුත් දේශපාලන ප්‍රතිසංස්කරණයක්. ඒ නිසා තමයි පොහොට්ටුව පක්ෂයේ හැටියට පාර්ලිමේන්තුවේ බහුතරයක් ඉන්න පක්ෂයේ මන්ත්‍රීතුමන්ලා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ජනාධිපතිතුමාට ඒ අවස්ථාව ලබා දුන්නේ. එතුමත් ඉතාම නිවැරදිව අද මුළු 225ටම ආරාධනා කරලා තියෙනවා ආණ්ඩුව හදලා රට වෙනුවෙන් තමන්ගේ පටු අරමුණ පැත්තකට තියලා රට වෙනුවෙන් මේ වැඩලා තියෙන රට යලි ඔසවලා තමන් අවශ්‍ය දායකත්වය ලබා දෙන්න කියලා. එහෙමනම් විශේෂයෙන්ම සජීව ප්‍රේමදාස මැතිතුමා හැම වෙලාවෙම වගකීමක් දරන්න ආරාධනා කරද්දී වගකීම බාරගන්න බය පැනලා යනවා. එතුමා කියනවා මේ අයවැය හොඳ නැහැලු. හැබැයි එතුමාගේ ආර්ථික ඔස්තරලා ඉරන් ඒ වගේම හර්ෂ මොකද්ද කියන්නේ මේ අයවැය හොඳයි කියනවා. ක්‍රියාත්මක කරන්න අපහසුයිද කියනවා. ඒ නිසා සජිත්ට හොඳ නැති අයවැය එතුමාගේ ආර්ථික ඔස්තරල වන හර්ෂට ඉරන්ට හොඳයි.
කරබන්තුමාට මිනිත්තු දෙකක කාලයක් තියෙනවා ඔබතුමා.
ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි මේ රටේ ජනතාව ඉල්ලන අලුත් මේ සිස්ටම් චේන්ජ් එක අවශ්‍ය සහයෝගය ලබා දෙන්න ඕන. අපි විශ්වාස කරනවා අපනයන ආර්ථික තුලින් අපට ජයග්‍රහණ ලබා ගන්න පුළුවන්. ලෝකයේ විවිධ රටවල් අපනයන තුලින් තමයි ඒ රට දියුණුව කරා ගමන් ගියේ. ඒ නිසා විශේෂයෙන්ම අපි ඉතිහාසයේ පුරාම තේපොල් රබර් එවැගේම ඛනිජ ද්‍රව්‍ය අපනයන කරනවා. හැබැයි අපි ඉල්ලා හිටිනවා අපේ පක්ෂේ නායකයන්ගෙන් මේ ආණ්ඩුවේ ප්‍රබල නායකයන්ගෙන් මේ අපනයන සඳහා අපේ මන්ත්‍රීතුමිය කිව්වා වගේ අගය එකතු කරලා නිමෙයුම් අපනයන කරොත් අපට මේට වඩා විදේශ විනිමය විශාල ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න පුළුවන්. අපේ රටේ තියෙන මිනරන් සම්පත අපි දැක්ක පහුගිය කාලේ පැන්සලක් පිටරටින් ගෙනාවේ. හැබැයි මේව අපට නිෂ්පාදනය කරලා මේ අමුද්‍රව්‍ය වලට එකතු කරලා අපට විශාල විනිමයක් විදේශ විනිමයක් ලබා ගන්න පුළුවන්. ඒ නිසා අපි තරුණ මන්ත්‍රීවරු හැටියට බලාපොරොත්තු වෙන්නේ මේ අරගලේ සාමකාමී අරගලේ අරගල කරුවන් ඉල්ලපු යහපත් දේ සඳහා අපිත් ඒ අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න පාර්ලිමේන්තුවේ ඉඳන් දෙන්න පුළුවන් සහයෝගය ලබා දෙනවා. ඒ වගේම පටු දේශපාලන කුහක වැඩපිළිවෙළ නවත්තලා මේ 225ම අපි එකමුතුව මේ වැටිලා තියෙන රට ගොඩගන්න සමෝම එකතු වෙන්න කියලා අපි ආරාධනා කරනවා. විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාස මැතිතුමාටත් මේ ආණ්ඩුවේ වැඩපිළිවෙළ දායකත්වය ලබා දීලා මේ වැටිලා තියෙන තැනින් උඩට එන්න අවශ්‍ය හයිය දීලා අපි පස්සේ දේශපාලනේ බෙදෙමු. හැබැයි මේ වෙලාවේ මේ රටේ පොදු මහ ජනතාවගේ අවස්ථාවේ වෙනුවෙන් සියලු දෙනාම එකවන්න පෙනී සිටමින් අපි මේ ආර්ථික අර්බුදයෙන් ඉස්සරහට ඇවිල්ලා අපේ රට ලෝකයේ තියෙන දියුණු රටක් බවට පරිවර්තනය කරන්න විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ නායකතුමා අද නිවැරදි නායකත්වය ලබා දෙනවා. ඒ වගේම IMF අපට ආධාර දෙන්න එකඟ වෙලා තියෙනවා. ඒ වගේම ආසියානු සංවර්ධන බැංකුවෙන් ආධාර දෙන්න එකඟ වෙලා තියෙනවා. ඒ නිසා අපිට පේන අලුත් වැඩපිළිවෙලක් සංචාර කර්මාන්තය දියුණු වෙනවා. අපනයන දියුණු කරමින් අපේ රට දියුණු කරන්න අවශ්‍ය දායකත්වය ලබා දෙන්න කියලා සියලු දෙනාගේ මිල්ලා සිටමින් අගය අසුවාසි.
බොහොම ස්තුතියි කර්මාන්තය.